எப்படி ஒரு கோர பயங்கரமா மாறிச்சு.
ඒ හඬකාණ්ඩේ ප්‍රවේශයක් කරගනිමින් මෙවර නුදුරි සිනමාව විශේෂාංගය අපි ආරම්භ කරන්නට සූදානම්. අපි මේ හඬකාණ්ඩේ උපුටා ගත්තේ මෙවර කෑන්ස් චිත්‍රපට උළෙලේදී සම්මාන දෙකක් සඳහා නිර්දේශ වුණු ශ්‍රී ලාංකික වාර්තාමය චිත්‍රපටයක් වන ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන චිත්‍රපටයෙන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය මූලාශ්‍ර කොටගෙන තමයි මේ වාර්තාමය චිත්‍රපටය බිහිවන්නේ. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ ඇති කලාත්මක වටිනාකම නිසාත් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය මේ චිත්‍රපටය තුළ කතාබහට ලක් කෙරෙන්නේ මොන වගේ මානයකින්ද යන කාරණය පිළිබඳව කතාබහ කරන්නටත් අපි අද දිනේ සූදානම් නොදුරු සිනමාව විශේෂාංගයෙන්. අපි නොදුරු සිනමාව විශේෂාංගයට අද සුපුරුදු පරිදි සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ, ඒ වගේම ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජූඩ් රත්නම්. අපි මේ කතාබහ ආරම්භ කරමු ජූඩ්ගෙන්. ජූඩ්, අපි පළමුවෙන්ම නොදුරු සිනමා විශේෂාංගයට ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්
ජූඩ්. පළමුවෙන්ම දැනගන්නට කැමති අපි මේ වාර්තාමය චිත්‍රපටයේ සවිස්තර කරුණු කාරණා විශ්ලේෂණය කරන්නට පෙර මේ වාර්තාමය චිත්‍රපටයෙන් කියන්නට හදන්නේ මොකක්ද? එය නිර්මාණය කිරීමට පසුබිම් වූ වටපිටාව මොකක්ද?
මේකට පසුබිම් වූ කරුණු කාරණා කියලා හිතනකොට ඇත්තට ඒකට මේම එක කාරණයක් කියලා කියන්න අමාරුයි. මම මේක පටන් ගත්තේ 2008 වසරේ. එතකොට යුද්ධේ තාම පැවතෙනවා. කොළඹයේදී සිදුවෙච්ච කර්තව්‍යයක් තිබ්බා වාර්තා චිත්‍රපටි ගැන ප්‍රංශ තානාපති කාර්යාලයෙන් සූදානම් කරපු ඒ කර්තව්‍යයේදී මම සහභාගී වුණ වෙලාවේදී තමයි මම මුල්වරට රිතිපාන් කියන කම්බෝඩියන් අධ්‍යක්ෂකවරයෙක්ගේ සිනමා පටයක් නැරඹුවේ. සිනමා පටය තමයි S21 කියන සිනමා පටය, කමරූස් ඝාතනය ගැන ඒ සිනමා පටයේ කරුණු තිබ්බේ. ඒක දැක්කම මට තේරුණා, එකක් හිතුණා සහ හැඟුණා, වාර්තාමය චිත්‍රපටයේ කියන්නේ සමහර වෙලාවට වෘත්තාන්ත චිත්‍රපටියට වඩා ගැඹුරු විදියට යථාර්ථයේ දිහා බලන්න පුළුවන් සහ යථාර්ථෙත් එක්ක ගැටෙන්න පුළුවන් මාධ්‍යයක් කියලා. එතනින් තමයි මම හිතන්නේ මට මුලින්ම වාර්තා චිත්‍රපටයක් හැදීමේ ඉම්පල්ස් එක එන්නේ කියලා මට හිතනවා. එතනින් පටන් ගත්තම 2009 දී යුද්ධේ ඉවර වෙනවා. ඒත් මගේ මේ චිත්‍රපටිය තුලින් හොයන දේ තමයි විශේෂයෙන් දෙමළ අනන්‍යතාවය ගත්තොත් ලාංකික දේශපාලනයේ සහ ඉතිහාසයේ තුලදී ඒ අනන්‍යතාවය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ පිළිබඳවයි, සහ ඒ අනන්‍යතාවය රැකගැනීමට කොයිතරම් දුරකට සමාජයක් හෝ නැත්තම් ආයුධ සම්බන්ධ ගැටීමක් අපි කොයිතරම් දුරට ඒක යන්න පුළුවන්ද කියන ඒ ප්‍රශ්නය තමයි මූලිකවම මේ චිත්‍රපටයෙන් මම අහන ප්‍රශ්නේ. අනන්‍යතාවය සඳහා තරම් කිරීම කියන මේ අදහස කොයිතරම් දුරටද යන්නේ කියන එක සහ ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියන එක තමයි මේ චිත්‍රපටයෙන් මූලික අදහසක් ඇටියට මම ගැටෙන්නේ.
ජූඩ්, දැන් විශේෂයෙන්ම මේ වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔබ ඉතාමත් දීර්ඝ කාලයක් ගත කොට තිබෙනවා. දැන් ඔබ මේ චිත්‍රපටය නිකුත් වෙන වකවානුව සහ මේ චිත්‍රපටයේ කටයුතු ඔබ ආරම්භ කරන වකවානුව ගත්තහම ඉතාමත් දීර්ඝ කාලයකට පෙර තමයි මේ චිත්‍රපටයේ කටයුතු ආරම්භ කළ තිබෙන්නේ. මේ තරම් දීර්ඝ කාලයක් මේ කාරණය සඳහා, මේ නිෂ්පාදන කටයුතු සඳහා වැය කිරීම පිළිබඳවත් අධ්‍යක්ෂකවරයා විදියට ඔබගේ මතය දැනගන්නට කැමැති.
මම හිතනවා දැන් ඒක සිනමාව විසින්මයි නැත්තම් කෘතිය විසින්මයි ඒ කාලය තීරණය වෙන්නේ කියලා තමයි මම හිතන්නේ සංජය. ඒක හරි අමාරුයි. එකක් මේක අවුරුදු 5කට කලින් මම ඉවර කරා නම් මේ චිත්‍රපටයේම බිහි වෙයිද කියන ලොකු ප්‍රශ්නයක් මට තියෙනවා. ඊට අමතරව ඉතින් ඒ කාල වකවානුවට තියෙන මේ කරුණු කාරණා තියෙනවා. ඒ කියන්නේ සමාජීය ප්‍රදේශපාලන කරුණු කීති තිබ්බා. ඒවත් එක්ක අද මම චිත්‍රපටිය ඉවර කරලා බලනකොට මට හිතනවා ඒක කෘතිය විසින්මයි ඒ කාලේ තීරණය වුණේ කියන එක. අර අනිත් කාරණා ගැන කතා කරනවා නම් මම කියන්නේ එකක් මේකේ මම සම්පූර්ණයෙන් සොයා ගියේ නළු නිළියෝ නෙමේ. ඇත්තටම ඒ ජීවිතයේ එක මොහොතකදී විඳිච්ච ඒ මිනිස්සුන්ව ආපහු හොයාගෙන ගිහින් ඒගොල්ලන්ව කැමරාව ඉස්සලා ඉස්සරහට අසුරව ගන්න එක කියන එක කාලය සහ වේසත් දරන මේ ක්‍රියාවලියක්. ඒක ඒක මිනිස්සු ගිය පලියට එන්නේ නැහැ කැමරා ඉස්සරහට ඇවිල්ලා තමන් මුණ දුන්නු දේවල් කියන්න හෝ නැත්නම් ඒවා බෙදා ගන්න ලෑස්ති නැහැ. ඒවට කාලය ගියා. සහ දේශපාලන හේතු තිබ්බා සමහර දේවල් ඉක්මනින් කරන්න බෑ. ඒවා කාලෙ බලා එක කාලයක් යනකොට තමයි ඒවා කරන්න පුළුවන්. සහ ඒ හේතු ඒකේ පිටිපස්සේ තිබ්බයි කියන එක තමයි මම කියන්න කැමති.
ජොන් විශේෂයෙන්ම දැන් මේ ශ්‍රී ලංකාව තුල පැවති ජනවාර්ගික අර්බුදය පිළිබඳව විවිධාකාරයේ වාර්තාමය චිත්‍රපටි සහ චිත්‍රපටි නිර්මාණය වෙලා තියෙනවා. වෘත්තාන්තමය චිත්‍රපටි නිර්මාණය වෙලා තියෙනවා, වාර්තාමය චිත්‍රපටි නිර්මාණය වෙලා තියෙනවා. මේ වාර්තාමය චිත්‍රපටි ගත්තහම ඔබගේ වාර්තාමය චිත්‍රපටය වෙනස් තැනක තියෙන්නේ ඇයි?
මං දිගටම විශ්වාස කරපු දෙයක් නැත්තම් මම කියන දෙයක් තමයි අපි ලංකාවේ වාර්තා චිත්‍රපටිය ගැන තාම අපිට තියෙන අදහස ඇවිල්ලා ඉතා ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා ඉන්ෆන්ටයිල් ස්ටේජ් කියලා. ඒ කියන්නේ අපි හිතනවා ඒක යථාර්ථයමයි, අපි ගිහිල්ලා කැමරාව විසින් රෙකෝඩ් කරන්න ඕනි කියන අදහසක් තමයි අපි අපිට වාර්තා චිත්රපටිය ගැන තියෙන්නේ. ඇත්තට සිනමාත්මක විදියට වාර්තා චිත්‍රපටියත් එක්ක ගැටෙනවා කියන්නේ මම හිතනවා ඒක එළියේ පවතින යථාර්ථය සහ මේ නිර්මාණකරුවා හෝ වාර්තා චිත්‍රපටියකරුවාගේ ඇතුලේ තියෙන දෙයක් එක එක ස්ථානයකට ඇවිල්ලා හම්බෙන තැන තමා මම කියන ශෛලියේ මේ වාර්තා චිත්‍රපටිය බිහි වෙන්නේ. ඒකට වචනයක් පාවිච්චි කරනවා ක්‍රියේටිව් ඩොකියුමෙන්ටරි කියලා. අපි යථාර්ථය යම් කිසි දොරට නමනවා, අපේ ඇතුලේ තියෙන යමක් එක්ක ගැටෙන දෙයක් එක්ක ඒක ඇවිල්ලා එක 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 ස්ථානයකට මේ ගොනු කරන්න. ඉතින් මං හිතනවා ඒකයි ප්‍රධාන වෙනස වෙන්නේ කියලා. මේ මගේ වාර්තා චිත්‍රපටිය තරයි අපි ලංකාවේ සාමාන්‍යයෙන් වාර්තා චිත්‍රපටිය කියලා අඳුනන අර අර තාම ඉන්ෆන්ටයිල් ඐඩියා එකක් නැත්තම් ඩොකියුමෙන්ටින් කියන ඐඩියා එකකින් බැහැරට ගිහිල්ලා කරපු මේ උත්සාහය.
ජුඩ් විශේෂයෙන්ම දැන් මේ චිත්‍රපටය ජාත්‍යන්තරයේ තිරගත වුණා. ඉන් අනතුරුව දැන් මේක ශ්‍රී ලංකාවෙත් මේ ආකාරයෙන් ඔබ සීමිත දර්ශන වාරයක් පැවැත්වුණු බව අපට දැනගන්නට ලැබුණා. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයෙන් චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාරයයි ජාත්‍යන්තරයේදී ලැබුණු ප්‍රතිචාරය අතර මොනවාගේ වෙනස්කම්ද ඔබ අධ්‍යක්ෂකවරයා විදියට දුටුවේ?
සමහර දේවල් ඇවිල්ලා හරි කොමන් රියක්ෂන්ස්, ඒ වගේම ඩිස්ටින්ක් රියක්ෂන්ස් තියෙනවා ඒ ප්‍රදේශවලට ආවිනිකු. ඒත් කොමන් රියක්ෂන් එකක් තමා මට හම්බුණ සහ අහන්න ලැබිච්ච රියක්ෂන්ස් වලින් එකක් තමා මිනිස්සු මේ චිත්‍රපටිය බල්ල කියන එකක් තමා ඒගොල්ලන්ව චිත්‍රපටිය විසින් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඉට් මූව්ඩ් අස් කියන වචනේ තමා දිගටම පාවිච්චි වෙන වචනයක්. ඒ කියන්නේ ඒක අපිව වෙනත් මානයකට දැගෙන යන ස්වරූපයක් තිබිච්ච බව තමා අර කොමන් රියක්ෂන් එකක් බවට මට ඇහෙන්න තිබුණේ. ජාත්‍යන්තරයේදී ඒක ඒක ඒකේ අනන්‍යතාවය සම්බන්ධව තියෙන යුනිවර්සැලිටි එක ගැන මේ චිත්‍රපටිය කතා කරන හින්දා ඒක ඒගොල්ලන්ට දැනෙන බවත් අපිට තේරෙනවා. සහ ලංකාවේ ඊට වඩා මම මේකේ දේශපාලනය සහ ඒකත් එක්ක මම මේ ළඟදී ආපු පොඩි මේ මේකක් කියන්න කැමති කට්ටියක් මම හිතන්නේ මේ ෆිල්ම් එක බලලා කියලා තිබිච්ච එකක් තමයි මේ මේකේ මුල් භාගය බැලුවා නම් සිංහල මිනිස්සු තරාවෙයි, අග භාගය බැලුවා නම් දෙමළ මිනිස්සු තරාවෙයි, මේක සම්පූර්ණ චිත්‍රපටිය බැලුවම තමා අපිට දුක හිතෙන්නේ වගේ කතාවක් මට කොයින් හරි අහන්න ලැබුණා. ඒ වගේ මේ ප්‍රතිචාර තමයි මට දැනට අහන්න ලැබිලා තියෙන්නේ.
චුට් ඔබ මෙහිදී ඉතාමත් වැදගත් කාරණයක් මතු කළා. දැන් අපි දැක්කා පසුගිය වකවානුව තුළ නිර්මාණය වුණු සමහරක් වාර්තාමය වැඩසටහන්වලදී දමිළ ජනතාවට මේ ජනවාර්ගික අර්බුදයේදී වුණු අසාධාරණය පෙන්වන වාර්තාමය චිත්‍රපට බොහොමයක් බිහිවන ආකාරය. මේ මේ ඔබගේ චිත්‍රපටය තුළ මේ කාරණය වෙනස් වෙන්නේ කොහොමද?
වෙනස් වෙන්නේ ඒකේ මම අර කලින් කියපු විදියට සංජේ ස්වයං විශ්ලේෂණයක් මේ චිත්‍රපටයේ විසින් කරනවා දෙමළ සංහද අරගලය සම්බන්ධව. ඒක ප්‍රධාන වෙනස්කම. මම විශ්වාස කරන දෙයක් තමයි යුද්ධයක් 30 වසරක් ආයතන යුද්ධයකදී කවුරුත් අහිංසක වීමට, ඒ කියන්නේ nobody can claim to be innocent කියන එක. ඒකේ අපි දැනුවත්ව නොදැනුවත්ව අපේ සහභාගිකමක් තියෙනවා ඒ ප්‍රචණ්ඩත්වයට, හෝ නැත්නම් ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලියට අපිට අපිට සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය අපි ඉස්සල්ලාම අපේ ඇතුලේ දියා බලලා ඒක පිළිගන්න කැමතිද කියන ප්‍රශ්නය තමයි මේ මේ චිත්‍රපටියෙන් මම මූලිකවම අපේ සමාජය තුලින් අහන ප්‍රශ්නය හරය.
ජුඩ් අවසන් වශයෙන් දැනගන්නට කැමති විශේෂයෙන්ම දැන් අපි ශ්‍රී ලංකාව කියන රට ගත්තාම ශ්‍රී ලංකාවේ මේ වාර්තාමය චිත්‍රපට බිහිවන සංස්කෘතියක් අපි දකින්නේ නැහැ. දැන් අපි මේ ඉන්න ඔස්ට්‍රේලියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය හෝ කැනඩාව වගේ රටවල් ගත්තාම, යුරෝපය වගේ රටවල් ගත්තාම ඉතාමත් විශාල වාර්තාමය චිත්‍රපට සංඛ්‍යාවක් එළිදැක්වෙන ආකාරය අපි දකිනවා. රූපවාහිනිය තුළ වාර්තාමය චිත්‍රපටවලට වැඩි ඉඩකඩක් වෙන් වෙන ආකාරය අපි දකිනවා. මේ කාරණයත් එක්ක වාර්තාමය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනකොට, නිෂ්පාදනය කරලා එළිදක්වනකොට ඔබ නිර්මාණකරුවෙක් විදියට මුහුණ දුන්නු අභියෝග මොනවද ශ්‍රී ලංකාව තුළ?
ඇත්තට කියනවා නම් සංජය, මේ එහෙම කිසිම වාර්තාවරණයක් නැහැ. මේ හොඳ වාර්තා චිත්‍රපටි හැදෙන්න වාර්තාවරණයක් නැහැ මේ ලංකාවේ කොහොමද. ඒත් මම ඒක හේතුවක් දක්වන්නේ නැහැ හොඳ නිර්මාණ හැදෙන්නේ නැති වෙන්නට. මේ පිටරට ගත්තත් ඒකෙත් මම කියන්න කැමති, දැන් වාර්තා චිත්‍රපටි ඇමරිකාවේ හෝ හැදෙන ඒ ගොඩක්ම දැන් ඇමරිකන් කොන්ටිනෙන්ට් එකෙන් හැදෙන ඒවා සහ ඒකේ ඒකේ ඉන්ෆ්ලුවෙන්සස් තියෙනවා දැන් යුරෝපෙත් තියෙනවා. ඒ කියන්නේ සෝෂල් ඇක්ටිවිස්ට් ෆිල්ම් ජෝන් එකක් වගේ හැදිලා තියෙන්නේ වාර්තා චිත්‍රපටි. ඒකෙත් මට පොඩි ගැටලුවක් තියෙනවා. මං හිතනවා වාර්තා චිත්‍රපටිය නිකම්ම නිකං ඇක්ටිවිසම් සඳහා විතරක් පාවිච්චි කරන එක නෙමෙයි වාර්තා චිත්‍රපටි. වාර්තා චිත්‍රපටිය ඇවිල්ලා සීරියස් සිනමාව. ඒක ඒ සිනමාව හරහා සමහරට වෘත්තාන්තර චිත්‍රපටියෙන් අපිට කරන්න බැරි දේවල් හෝ යන්න බැරි ගැඹුරු වලට යන්න පුළුවන් කමක් තියෙනවා වාර්තා චිත්‍රපටියෙන්. ඒ අර්ථයෙන් ගත්තම මං හිතනවා ඒක ඕනම රටකේ අභියෝගයේ තියෙනවා කියන එක තමයි වාර්තා චිත්‍රපටියට. මොකක් කරේ ඇක්ටිවිසම් සඳහා කරනවා නම් ඒකට සල්ලි ඕන තරම් තියෙනවා කියන එක තමයි මගේ අදහස. එහෙම නැතුව යමක් මූලික ප්‍රශ්නයක් ගැන, ජීවිතයේ මූලික ප්‍රශ්නයක් ගැන ගැටෙන සිනමාව ඒක වෘත්තාන්ත චිත්‍රපටියේ තේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම ඒක වාර්තා චිත්‍රපටියට තියෙනවා කියන එක තමයි මම අදහස් කරන්නේ.
අයියා නිමල්නේ, විජේවාසුනගේ පුතා නේද?
ඔක්කොම හරි.
මතකනේ?
තාම ඔලුවට ආවේ නෑ ඒකයි. පොඩ්ඩක් මතක් කරන්න.
සින්නානේ.
අද අපි නොදුරු සිනමාවෙන් කතා බහ කරමින් සිටින්නේ පසුගියද කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී සම්මාන දෙකක් සඳහා නාම යෝජනා අතරට එක්කුණු ශ්‍රී ලාංකික වාර්තාමය චිත්‍රපටයක් වන ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන වාර්තාමය චිත්‍රපටය පිළිබඳව කෑන්ස් සිනමා උළෙලේදී ගෝල්ඩන් කැමරා කියන සම්මානය සඳහාත්, ඒ වගේම ගෝල්ඩන් අයි කියන සම්මානය සඳහාත් ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන චිත්‍රපටයේ නම යෝජනා වී තිබුණා. ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙක් වන ජූඩ් රත්නම් විසින් තමයි මේ වාර්තාමය චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. අපි කතාබහට සම්බන්ධ කරගන්නවා දැන් සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. භූපති, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති ශ්‍රී ලංකාවේ වාර්තාමය චිත්‍රපට අතරතුර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් ජාත්‍යන්තරයට ගිය වාර්තාමය චිත්‍රපට අපිට දකින්නට ලැබෙන්නේ ඉතාමත් අවම වශයෙන්. මේ කාරණය ගත්තහම ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන මේ වාර්තාමය චිත්‍රපටය වැදගත් වාර්තාමය චිත්‍රපටයක් බවට පත්වන්නේ ඇයි?
ඔව් සංජය, මම දන්න තරමින් ලංකාවේ ටිකක් මේ තරමට පිළිගැනීමට ලක් වෙච්ච දෙවනි වාර්තා චිත්‍රපටිය මේක. මට මතකයි 70 ගණන් වල රජයේ චිත්‍රපටි ආයතනය නිර්මාණය කරපු ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරපු අත්කම් ගෙත්කම් කියන චිත්‍රපටිය එවකට වෙනිස් සිනමා උළෙලේ ඉහළම සම්මානයක් දිනාගත්. ඊට අමතරව මම හිතන්නේ යම් වාර්තා චිත්‍රපටි උළෙල වලට ලංකාවේ GFU එකෙන්, ගවර්න්මන්ට් ෆිල්ම් යුනිට් එකෙන් කරපු චිත්‍රපටි ගිහිල්ලා තියෙනවා. නමුත් ඊට පස්සේ අපි දන්නවා ප්‍රසන්න විතානගේගේ උසාවිය නිහඬයි අපි මේ වැඩසටහන් මාලාවෙනුත් සාකච්ඡා කරා. ඒ චිත්‍රපටිය තමයි තරමක් අපි කියන ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් විදියට ස්වාධීන චිත්‍රපටියක් විදියට, මොකද රජේ ව්‍යාපෘතියක් නිල වශයෙන් සම්බන්ධ නොවි කරන සාමාන්‍යයෙන් ලෝකේ නිර්මාණය වෙන විදිය ස්වාධීන චිත්‍රපටියක් විදියට ගියේ. මම හිතන්නේ වැදගත්ම කාරණේ සංජය, ලංකාවේ තත්ත්වය සලකලා බලපුවම මෑත කාලේ වාර්තා චිත්‍රපටි කියන කාරණේ සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන බොහොම උදාසීන තත්ත්වයක් සහ මිනිස්සුන්ට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. ඇත්තම ගොඩක් මහජනතාව වාර්තා කියලා සම්බන්ධ වෙන්නේ වාර්තා වැඩසටහන් වලට, ඒවයිනුත් රජයෙන් නිර්මාණය කරපු දේවල් එක්ක. එතකොට විකල්ප අදහසක් සමග වෙනත් දේශපාලනික හෝ සමාජ ස්ථාවර සමග එමත් නැත්නම් සෞන්දර්යාත්මක ස්ථාවර සමග නිර්මාණය වෙන ස්වාධීන වාර්තා චිත්‍රපට කලාවක් සඳහා මම හිතන්නේ ප්‍රසන්න විතානගේ සහ ජූඩ් රත්න මේ ආරම්භ කරපු උත්සාහය ඉතාම වැදගත්. ඔවුන් දෙදෙනාගේම චිත්‍රපටි යම් ප්‍රමිතියකින් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමකට ලක්වන මට්ටමට සහ ලෝකයේ වාර්තා සිනමාවට සමාන්තර මට්ටමකින් නිර්මාණය වීම මම හිතනවා ඉතාමත්ම වැදගත් කාරණයක් කියලා.
විශේෂයෙන්ම මේ චිත්‍රපටය නරඹනකොට භූපති, එහෙමත් නැත්නම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට නරඹනකොට මට දැනුණු කාරණයක් තමයි මේ චිත්‍රපටය තුළ සිනමාත්මක භාවිතය ශ්‍රී ලංකාව තුළ බිහිවන අනෙකුත් වාර්තාමය චිත්‍රපටිය සමග සංසන්දනය කිරීමේදී සිනමාත්මක භාවිතය යම්කිසි මට්ටමක උසස් තැනක තියෙන බව අපිට පේන්න තියෙනවා. සිනමා විචාරකෙක් විදිහට ඔබගේ අදහසත් අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳව.
මේ චිත්‍රපටය ගත්තම මම හිතන්නේ සෞන්දර්යාත්මකව මම දැකපු ලංකාවේ නිර්මාණාත්මකම වාර්තා චිත්‍රපටිය සෞන්දර්යාත්මකව සැලකුවොත් විශේෂයෙන් මොහු මේකට අරන් තියෙන කාලය මම හිතන්නේ අවුරුදු 10කට ආසන්න හෝ ඊට වැඩි කාලයක් විශාල ශ්‍රමයක් පිටිපස්සේ තියෙනවා. ඒ ශ්‍රමය අර පොල්ලෙන් ගැහුවා වගේ නැතුව චිත්‍රපටිය ඇතුලේ ගිලා බැහැගෙන තියෙනවා. මම හිතනවා ඒක වැදගත් කියලා. මේ ශික්ෂණය වාර්තා චිත්‍රපටි කරුවෙකුට තියෙන, මොකද මේ බොහෝ දෙනෙක් චිත්‍රපටි උළෙලවල් ඉලක්ක කරගෙන හෝ එහෙම නැත්නම් වෙළඳපළ ඉලක්ක කරගෙන බොහොම හදිසියේ වෙළඳපළට බඩු විකුණනවා වගේ චිත්‍රපටි හදන යුගයක ඉතාම ශික්ෂිත ව්‍යාපෘතියක්. මේක පරිස්සමින් බැලුවම පේන්න තියෙන දෙයක් තමයි සංජය මේ චිත්‍රපටිය පුරාවට දුම්රිය පාවිච්චි වෙනවා යම්කිසි ආකාරයක රූපිකයක් විදිහට. මම හිතනවා චිත්‍රපටිය තුළදී මේ දුම්රිය යම්කිසි ආකාරයක නව ස්ථානගත කිරීමකට ලක් කරනවා කියලා මේ තේමාව යටතේ විශේෂයෙන් ජූඩ් රත්නම් විසින්. මොකද මේ චිත්‍රපටිය ගත්තම ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් විදිහට, උදාහරණයක් විදිහට ඔහු 83 උතුරේ සිට දකුණට සංක්‍රමණය වන විට ඔහුට එන්න ලැබිච්ච අත්දැකීමත් එක්ක සහ ඔහුට දුම්රියත් එක්ක තියෙන අත්‍යන්ත බැඳීමත් එක්ක ඔහු දුම්රිය හරහා තමයි මේ චිත්‍රපටිය පුරාවට තියෙන දේශපාලනික සහ අනිකුත් ව්‍යුත්පන්නයන් සමාජයේ පිළිබඳ තියෙන ප්‍රතිවිරෝධතා, ජාති විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිවිරෝධතා ස්ථානගත කරනවා. මම හිතනවා ඒක ඉතාමත්ම ශික්ෂිත තෝරා ගැනීමක් කියලා. ඒතරක් නෙවෙයි සිනමා චාරූපකරණය ගත්තම ජූඩ් විසින් භාවිතා කරලා තියෙන සිනමා චාරූප ශිල්පීන් දෙන්නෙක් වැඩ කරා මම දන්න තරමින් මේ චිත්‍රපටි විශේෂයෙන් මේ දෙදෙනාගේම යම් ඒකමිතියක් සමග ජූඩ් සමත් වෙලා තියෙනවා අධ්‍යක්ෂකරයෙක් විදිහට. මම හිතන්නේ විශේෂයෙන් යම්කිසි විදිහක අඳුරක් පවත්වා ගන්න මුළු චිත්‍රපටිය පුරාවට තරමක ඒ කියන්නේ භයංකරත්වයක් සහ තරමක අවිනිශ්චිත බවක් මේ චිත්‍රපටිය බලන් ඉදදී අපිට දෘශ්‍යමය වශයෙන් වැවෙනවා. ඒ ලක්ෂණ සැලකුවම ජූඩ්ගේ චිත්‍රපටිය සෞන්දර්යාත්මක මම කතා නොකරපු තව ගොඩක් දේවල් තියෙන චිත්‍රපටිය ඉතාමත්ම ශික්ෂිත සහ ඉතාමත්ම යම් තරමක පවර්ෆුල් බලවත් චිත්‍රපටියක් කියලා සෞන්දර්යාත්මකව.
විශේෂයෙන් භූපති, මීළඟ කාරණය මා ඔබගෙන් විමසන්නට යන තරමක් සංකීර්ණ කාරණයක්. ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් බිහිවුණු වෘතාන්තමය චිත්‍රපටි, වාර්තාමය චිත්‍රපටි ගණනාවක් තියෙනවා. මේ චිත්‍රපටි පිළිබඳ විවිධ විවේචන තිබෙනවා. සමහරක් චිත්‍රපටිවලට සිංහල ජනතාව එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. සමහර චිත්‍රපටිවලට දමිළ ජනතාව එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ කරුණු කාරණා ගත්තහම මේ ජනවාර්ගික අර්බුදය කියන කාරණේ දේශපාලනිකව කතා කිරීමේදී මේ ජූඩ් රත්නම්ගේ ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන චිත්‍රපටය කොහොමද මේ කාරණය කතා බහ කරන්නේ භූපති?
ඔව් සංජය, ඒක සංකීර්ණ ප්‍රශ්නයක් ඔබ කිව්වා වගේම. මොකද මම දිගටම කතා කරපු මාතෘකාවක් තමයි මගේ ලිඛිත විචාරය ඇතුළෙත්, ඒ වගේම ඔබ වැනි මේ වගේ ජනමාධ්‍ය ඇතුළේ හෝ විවෘත අවකාශවල සංවාද කරන විට මම වසර ගණනාවක් තිස්සේ අරගල කරන භූමියක් තියෙනවා. ඒ තමයි චිත්‍රපටියක් දේශපාලනිකව නිවැරදි වෙනවා කියන්නේ කුමක්ද දාර්ශනිකව කියන තේමාව. එතකොට මම හිතන්නේ ඒ අර්ථයෙන් ගත්තම ජූඩ් චිත්‍රපටි ඉතාමත්ම සංකීර්ණයි. මොකද මේකේ ප්‍රකාශකයා විදිහට, මේකේ කතිකයා විදිහට අපි කියනවා ප්‍රොටගොනිස්ට් විදිහට, මේක වාර්තා චිත්‍රපටියක් වුණාට මේක යම් කතන්දරයක් තියෙනවා. ඔහුගේ ජීවිත කතාවේ විශාල පෞද්ගලික මානයන් තියෙනවා. ඔහු දමිළ ක්‍රිස්තියානි භක්තිකයෙක් විදිහට, එතනත් ආයි ව්‍යුත්පන්නයක් තියෙනවා. ඔහු දමිළ හින්දු භක්තිකයෙක් නෙවෙයි, ඔහු දමිළ ක්‍රිස්තියානි භක්තිකයෙක්. එතකොට ඔහුගේ ඥාතිවරු ඉන්නවා පල්ලියට සම්බන්ධ. මේ අපිට චිත්‍රපටිය පුරාවට හම්බ වෙනවා. මේ පසුබිම යටතේ ඔහු එක පැත්තකින් ඔහුගේ ජාතිකත්වය සම්බන්ධව අපිට කී තකි දාර්ශනිකව ගත්තොත් පටිකියුල එක සුවිශේෂය, ඔහුගේ පෞද්ගලිකත්වය අත්දැකීමක් විදිහට ඉදිරිපත් කරනවා සම්මිශ්‍රිතව. ඒ වගේම ඒ නොවැළක්විය හැකි ලෙස ඒ පෞද්ගලික ජීවිත කතාව ඇතුලේ ලංකාවේ ජාතික ප්‍රශ්නයේ තියෙන සියලු බක්මුල්, සියලුම අංගෝපාංග, සියලුම ප්‍රතිවිරෝධතා මම හිතන ජූඩ් සමත් වෙලා තියෙනවා චිත්‍රපටිය ඇතුළට ගේන්න. ඒ විතරක් නෙවෙයි, ජූඩ් අන්තිමේදී කියනවා, ජූඩ් විසින් ඔහුගේ වොයිස් ඕව එකක් ඒක තියෙන්නේ. ඔහු ජූඩ් විසින් ගිහිල්ලා අර අතහැරලා දාපු දුම්රිය පෙට්ටියක රතුපාට පතුරු ගැලවනවා. ඒක ගාලා තියෙන ආලේපේ පතුරු ගලවමින් වොයිස් ඕවර් එකකින් අපිට ඇහෙනවා, හඬපඩයකින් අපිට ඇහෙනවා. ජූට් කියනවා මම 2009 යුද්ධයේදී දමිළ අරගලය පරාජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරපු පුද්ගලයෙක් කියලා. එතකොට අපිට ඒ ප්‍රාර්ථනෙ පිළිබඳව ගැටලුවක් නැහැ. අපි මම පොදුවේ කියන්නේ ජූඩ් රත්නම් හෝ මේ කවුද පුද්ගලයා කියන එක නෙමෙයි. අපි ගත යුතු කාරණේ තමයි මේ දැන් සිනමා අධ්‍යක්ෂකවරේ චිත්‍රපටයකින් ඉතාමත්ම ඍජුව දේශපාලන ප්‍රකාශයක් නිකුත් කරනවා. ਉਹ දේශපාලනික අදහසක් නිකුත් කරන්නේ. ඒක సౌందర్యාත්මක අදහසක් නෙමෙයි. මම ඒකට කැමතියි. මම හිතනවා චිත්‍රපටය තුළින් දේශපාලනික අදහස් කියන එක ඉදිරිපත් වෙන්න ඕනේ. අනිකුත් ඕනෙම අදහසක් වගේ අපිට කලාවෙන් ඉතුරු ඕනේ අදහසක් කියන්න පුළුවන්. ලිංගිකත්වයේ සම්බන්ධව, ආදරය සම්බන්ධව, සාමය සම්බන්ධව මේ ඕනෑම එකක් වගේම මම හිතනවා ඍජු දේශපාලනික අදහස් චිත්‍රපටයක් තුළින් කිවීමේ නිදහස තිබිය යුතුයි. ඒක సౌందర్య නොවේ කියලා. ඒක කලාවේ කාර්යභාරයක් නෙමෙයි කියලා එළියට දැමීමේ අයිතියක් නැහැ. මට හිතෙන්නේ මොකද ඉතිහාසයේ පුරාවට, ලෝකයේ ශිෂ්ටාචාරයේ පුරාවට මේ කාරණේ සිද්ධ වෙලා තියෙනවා. මම ඒ අර්ථයෙන් මේ චිත්‍රපටියට කැමතියි. නමුත් අපි එතනින් අඩියක් ඉස්සරහට තිබ්බම ජූඩ් විසින් ඉදිරිපත් කරන දැක්මේ විශාල සංකීර්ණත්වයක් තියෙනවා. මොකද ජූඩ් ඇතුල් වෙනවා චිත්‍රපටියේ මැද හරියකදී ඉතාම ඍජුව ලංකාවේ දමිළ ජාතික ව්‍යාපාර අරගලයේ ව්‍යාපාරයේ සිටින ව්‍යාපාරවල නම් ගම්මෙක්. ඒ වගේම මේ ව්‍යාපාර අතර තිබ්බ අන්තර් සම්බන්ධතා, අන්තර් ප්‍රතිරෝධතා විශාල වශයෙන් අපි ගත්තොත් ප්ලොට් එක, ඊරෝස් එක, EPRLF එක, LTT එක විශාල වශයෙන් ව්‍යාපාර තිබ්බ ලංකාවේ. ඒ වගේම අපි දන්නවා ඉතාමත්ම තරමක කේන්ද්‍රීය ආකාරයකට LTT සංවිධානය විසින් මේ සියලුම ව්‍යාපාර පරාජයට පත් කරා. හොඳට හෝ නරකට අපි එකඟුණක් නැති වුණත් මෙන්න මේ தত্ত্বය ජූඩ් විසින් සාකච්ඡා කරනවා. විශේෂයෙන් 83න් පස්සේ, පශ්චාත් 83 දේශපාලනේ බිහි වෙන්නේ කොහොමද? සායේ දේශපාලනය තනි පුද්ගලයෙකුට බලපාන්නේ කොහොමද? ඔහුගේ ජීවිතය මොනතරම් තීන්දුව කරනවද කියන එක මම හිතන්නේ මේ චිත්‍රපටයෙන් සාකච්ඡා කරනවා. මෙතනදී ජූඩ් මේ අන්ත දෙකට දෝලණය වෙනවා හැම වෙලේම. ඔහු විනාඩි 5කදී එක විනා පළවෙනි විනාඩි 5ේදී ඔහු ඔහුගේ පෞද්ගලික ජීවිතයට ගියොත් ඊගාට විනාඩි 5ේදී ඔහු අපි කියන මහේක්ෂ ජීවිතයට එනවා, දේශපාලන සමාජ ජීවිතයට එනවා. මේ ආඛ්‍යානෙම මම හිතනවා යම් කිසි විදියක නිර්මාණශීලී කලාකෘතියක් විදියට. නමුත් මේ ආඛ්‍යානෙ විසින්ම ජූඩ්ගේ චිත්‍රපටිය මන්තේකට ගෙනියනවා. ඒ තමයි මේ චිත්‍රපටියෙන් අපිට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ජූඩ් මේ චිත්‍රපටිය තුලදී විශේෂයෙන් මම හිතනවා මේ චිත්‍රපටිය ගැන මම දැක්කා දෙවයින පත්තරෙන් මේ චිත්‍රපටිය ඉන්නත් කලින්ම බෝඩ් එකක් ගහලා තියෙනවා ජූඩ් කියන්නේ කොටි සමාජිකයේ කරේ මේ කියලා. මම හිතන්නේ චිත්‍රපටිය බැලුවට පස්සේ දෙවයින පත්තරේ අදහස වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මම හිතනවා තරමක විශේෂයෙන් දකුණේ සමාජයේ LTTක සම්බන්ධයෙන් සහ දමිළ අරගලය සම්බන්ධයෙන් තියෙන අධිපති අදහසක් කරා ජූඩ් විසින් නොදැනුවත්ව තල්ලු වෙනවා කියන එක. ඒ කියන්නේ මේ චිත්‍රපටිය ගැන, මේ තේමාව ගැන මොනොලොග් ඒකමාන අදහසක් දක්වා යනවා. එතකොට ඇත්තම චිත්‍රපටිය පැහැදිලිවම දේශපාලනිකව පක්ෂපාතී වෙනවා එක තැනකට. ඒකට මම විරුද්ධ නැහැ. එතකොට මගේ අරගලය තියෙන්නේ කලාකෘතියක් ලෙස මේ චිත්‍රපටිය විසින් ඉදිරිපත් කරන දේශපාලනික අදහස සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට පැහැදිලිව කිව්වොත් මේක විසින් ඉදිරිපත් කරන අවසාන අර්ථයේදී ඔබ දැක්කොත් මේ චිත්‍රපටිය අවසාන දර්ශනයේදී තියෙනවා මේ පරණ මේ ව්‍යාපාරවල වැඩ කරපු කට්ටිය ඇවිල්ලා ගිනිමැලයක් ළඟ ඔක්කොම සාකච්ඡා කරනවා තමන්ගේ පරණ අත්දැකීම්. ජූඩුත් ඉන්නවා එතන. එතන විවිධාකාරයේ පුද්ගලයන් ඉන්නවා. මම හිතන්නේ චිත්‍රපටිය විසින් යම් සංකීර්ණමානයක් ඇතුළේ. එතන කතා කරන්නේ LTT ගැන හෝ පොදුවේ තනි ව්‍යාපාරයක් ගැන නෙවෙයි. මේ ව්‍යාපාර විසින් මරාගෙන සම්පූර්ණයෙන් දෙමළ සමාජයේ විශාල පීඩාවක් අත්පත් කරා කියලා. මම හිතනවා මේක තරමක දුර්වල දැක්මක් කියලා. දමිළ අරගලය සම්බන්ධයෙන් සහ ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන්, සන්නද්ධ අරගලය සම්බන්ධයෙන් කියන, මොකද අපිට කිදගේ උතෝපියන් අයිඩියා එකක්. ඒ කියන්නේ ලෝකේ කවදාවත් ඉෂ්ට සිද්ධ නොවන ආකාරයේ සාමයක් හෝ සාම්‍යක්. ඒ කියන්නේ අපිට අපි ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ මේ විවිධාකාරයේ ව්‍යාපාර හිටියා LTT වෙන්න පුළුවන්, EROS එක වෙන්න පුළුවන්, EPDP වෙන්න පුළුවන්, EPRLF වෙන්න පුළුවන්. මේ ඔක්කොම ව්‍යාපාර එකතු වෙලා ඇයි අපිට බැරි එක අරමුණක් වෙනුවෙන් සටන් කරා? ඔක වාමාංශිකයන් සම්බන්ධෙන්නුත් තියෙනවා. ඇයි ජනතා විමුක්ති පෙරමුණටයි සමාජවාදී සමානතා පක්ෂයටයි පෙරටුගාමි පක්ෂයටයි මේ ඔක්කොටම එකතු වෙන්න බැරි? මම හිතන මේක උතෝපියන් අයිඩියා එකක් කියලා. ඊටම සරලකරණයකට ලක්වීමක් කියලා මේ ව්‍යාපාර ලෝක ඉතිහාසයේ පුරාවට වෙන් වෙන්නේ දේශපාලන ව්‍යාපෘති වශයෙන් සහ සමාජ සම්බන්ධයෙන් තියෙන අයිඩියොලොජි එක, දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් තියෙන ජම් සංකීර්ණ බරපතල වෙනස්කම් නිසා. මම හිතනවා ජෝග්‍ය චිත්‍රපටය ඊටම දුර්වල තැන තමයි මෙන්න මේ උතෝපියන් අදහසක් දමිළ සමාජය සම්බන්ධයෙන් සහ ලංකාවේ ජාතික අරගලය සම්බන්ධයෙන් චිත්‍රපටයේ විසින් මුදා හැරීම.
බොහොම ස්තුතියි භූපති. අද අපි නොදුරු සිනමාව විශේෂාංගයෙන් කතා බහ කළේ පසුගියදා කැන්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී සම්මාන දෙකක් සඳහා නාම යෝජනා වුණු ශ්‍රී ලාංකික වාර්තාමය චිත්‍රපටයක් වන ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන වාර්තාමය චිත්‍රපටය පිළිබඳව. ඩීමන්ස් ඉන් පැරඩයිස් කියන මේ ශ්‍රී ලාංකික වාර්තාමය චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේදීත් ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලැබෙනවා ඇඩිලේඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේදී සහ ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස් කියන සිනමා උළෙලේදී. SBS මාසික සිනමා විශේෂංගයේ නොදුරු සිනමාව සමගින් ඔබට එක්වන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. අපගේ වෙබ් අඩවිය තුළ මාසික විශේෂංග සඳහා වෙන්නු වෙනම මාංශයක් ඇති බවත් අපි මතක් කර දෙන්නට කැමැතියි ඔබට. එහෙමනම් එළබෙන මාසෙදිත් හමු වමු තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින්.